එතකොට අපි පෝතලිය සූත්‍රය කරන්නේ. ඒ පෝතලිය සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා, අපි දවස් හතරේ වැඩසටහනේදී ඒක දීර්ඝ වශයෙන් සූත්‍රයේ සාකච්ඡා කළා. ඒකේ අර උදාහරණ පහක් තියෙනවානේ. මතකද අර මස් කට්ටක්, බල්ලට මස් කට්ටක් දානවා. ඊළඟට ආපහු ඔයගොල්ලෝ දන්නවා අර උකුස්සගේ කතාව, මස් වැදැල්ල. ඊළඟට අර මේ පන්දවම් පත්තු කරගෙන යනවා චතුරාර්ය සත්‍යයට විරුද්ධව, මගේ මගේ කියාගෙන. හතරෙන්ට පෙන්නවා ගිනි අඟුරු වල. ඊළඟට පස්වෙනි කාරණාවට පෙන්නවා අර ගිද්දි ලෝභී, සිහින වවනවා කියන එක. ඊළඟට හයවෙනි කාරණාවට නින්දා රෝසේ. හත්වෙනි කාරණාවෙන් ක්‍රෝධෝපායාසය කියන එක, පළතුරු ගෙඩිය කාල ජීවත් වෙනවා කියන එක. එතකොට අපි ඒක සූත්‍රයේ දීර්ඝ වශයෙන් බලන්නේ නැහැ. අපි මේ උදාහරණ හතක් එක්ක මේ ඩයග්‍රෑම් එක අපි මේක සාකච්ඡා කරන එකයි කරන්නේ. ඉතින් අපි පළවෙනියෙන්ම අකනිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරනවා මේ ධර්මය අපිට ලබා දුන්නට. අපි එහෙමනම් දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ක්‍රෝධෝ දැඩි වෙහෙස කියන එක, ක්‍රෝධෝ පායාසය කියන එකයි පෙන්වන්නේ. එතකොට මේ හත්වෙනි රවුමේ හයවෙනි පියවරේදී ඒ දික්ටි අනුසය, දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්ත මේ හයේ හය කියන්නේ දික්ටි අනුසය. එතකොට එන හතේ හය වෙනකොටත් හය වෙනකොට අනුසය කියන එක බලපාන. ඒ වුණාට පස්සේ මේ අපි ඒරියා දෙකක් ඒ සසඳා බැලීමක් කරනවා. ඒ කියන්නේ අර සරසංකප්ප ඒරියා එකයි, ඒ වගේම අර මේ ක්ෂේත්‍ර හතර කියලා පෙන්වනවා. ඒක අපි ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්වා දෙන්න පුළුවන්. ඒක සසඳල බලලා පෙරවිච්ච සුඛේම අපි පතන. ඒක මොනයි කියලා පවසන. ඉතින් ඒක පෙරමෙන් නැති බව පවසන. මේ නිසා දුක්ඛ දුක්ඛතාවයට කියන එකට පත් වෙනවා. එහෙනම් ඕගලන්ට පේනවා මේක දුක්ඛ දුක්ඛතාවයට කියන එක. රාව මේ පැත්තෙන් එනවා දුක්ඛ වේදනා, මේ පැත්තෙන් එනවා සංස්කාර දුක්ඛතා. ඉතින් එහෙමනම් අපිට පේනවා විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා කියලා. ඉතින් මේ ඒරියා දෙක පෙන්වන්න පුළුවන් මේ ඊළඟ ස්ලයිඩ් එකේ. මේක බැලුවාම ඕගලන්ට පේනවා මෙතන තියෙනවා මේ සරසංකප්පේ තියෙන අර ජරාව වේදනා, ජරා නේද? එතකොට අසම්පජාන රේඛාව. ඉතින් මේ පැත්තට ඇතිනවා අර ඒරියා C කියන එක. ආපහු පේනවා ඕගලන්ට මේ ඒරියා 4 කියලා ලකුණු කරලා තියෙනවා, ක්ෂේත්‍ර 4යි කියලා. ඒ කියන්නේ මේ ඒරියා 3 වල ක්ෂේත්‍ර 3 ෂැඩෝ එක වාගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන දිප්ති අංශය මෙතන ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේ දෙක සසඳලා බලලා අන්න එයා අර පෙර වේදනාවම ආපහු පතනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් ඒක හම්බ වෙන්නේ නැහනේ නේද? ඉතින් මගේ මට පෙන්නන්න පුළුවන් කියනවනම් ඕගොල්ලෝ තරුණ කාලේ ඕගොල්ලෝ වැඩට යනවා, කෝච්චිය හිර වෙන්නත් පුළුවන්. වැඩට ගියායින් පස්සේ අයියා හත්තිය දිනන මුට්ට කර ගහන්න උනත් පුළුවන්. දවල්ට බත් එක ලියාගෙන කනකොට රසයකුත් තියෙනවා. මොකද රසාංකුර හොඳට තියෙන නිසා. වයසට ගියාට පස්සේ මොකද්ද තියෙන්නේ? Tamanta වැඩට යන්න කෝච්චියේ හිර වෙන්නත් අමාරුයි. වැඩ කරන්නත් අමාරුයි. දවල්ට බත් එක ලියාගෙන කනකොට කියනවා පිදුරු කනවා වගේ කියලා. රසයක් නැහැ. නේද? ඔය වෙලාවෙ ඉතින් ওই මනුස්සයා කල්පනා කරනවා අනේ මොන කේහමල්ට දෙනම් මම වැඩට එන්නේ කියලා. ඒ වුණත් ඉතින් එයාගේ අර මුණු පුරාහෙම ඉන්නවා කියලා සෙල්ලම් බඩුවක් කරි අරන් දෙනවා කියලා ඒ වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා එහෙමනම් මේ එයා ආහාර ගන්නකොට එයාගේ ටේස් බඩ්ස් ගිහිල්ලා එනවා විපරිණාමයට පත් වෙලා. එහෙනම් විපරිණාම දුක්ඛතාවේ දුක්ඛ වේදනාවන් තමයි මෙහාට ඇදෙන්නේ. එතකොට සංස්කාර දුක්ඛතාවය. දැන් කරන රස්සාව එහෙම ඒ සංස්කාරයන් කියනවා දුකයි. එතකොට විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතාවය කියන එකට එන්නේ. ඉතින් ඕකේ පේනවා ඉතින් සංස්කාර මගින් තමයි වේදනාව කියන එක උපදවන්නේ. අර දික්ටි අනුසය පාරේ අපිට පේනව නෙමෙයි, දික්ටි අනුසය පාරේ ඇවිල්ලා මේ වේදනාව මේ සංස්කාර මගින් උපදවන. අපි මේ වේදනාව මගින් දුවනවා අපිව. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට ඔය පෝතලි සූත්‍රයේ සාකච්ඡාවේදී ඕගලන්ට මතකයි අර මිනිසු දෙන්නෙක් ගැන සතා කතා කළා නේද? ඉතින් ওই පළවෙනි මිනිසයා තමයි දික්ටි අනුසය. පළතුරු ගෙඩිය හොඳයි කියලා යන්නේ නේද? ගහට නැගලා එහෙම. අර දෙවෙනි මනුස්සයා තමයි මේ මෙතනින් එන්නේ දුක්ඛ දුක්ඛතාවේ. තමන් ඉති ව්‍යාධියටපත් වෙනවා කියන එක තේරෙනවද? එතකොට දැන් හත්වෙනි පියවරේදී දුක්ඛ වේදනා සහ සංස්කාර දුක්ඛතා ඒ පරාමාසකාය ග්‍රන්ථයට ඇතුල් වෙනවා. මේකෙන් පස්සේ මොකක්ද අපිට සිද්ධ වෙන්නේ? ක්‍රෝධු දැඩි වේස සමග අපි ජීවත් වෙනවා කියන එක තියෙනවා. ඉතින් මතකයි ක්‍රෝධ උපායාසයේදී පෙන්නවා පළතුරු ගෙඩිය කාලා ඉඳද්ද බෑ, පළතුරු ගෙඩිය විසි කරලා ඉඳද්ද බෑ. මට ඉඳ ඕන නම් ඉඳ බැරි නම් මට තියෙන ක්‍රෝධ දැඩි වෙහස කියන එකයි. එතකොට හත්වෙනි රවුමේ හත්වෙනි ස්ටෙප් එකෙන් පස්සේ පියවරෙන් ප්‍රතිඵලය වෙන්නේ ක්‍රෝධ දැඩි වෙහස. දැන් මේ සූත්‍රයම ඕගලන්ට පේන ඕගොල්ලෝ ඉගෙන ගත්තා. අර ස්ටෙප්ස් 7 නේද? පියවරවල් 7. ඉතින් ඒ පියවරවල් 7 ඒ පියවරවල් 7ම මේ හැම රවුමකටම වටින්නේ නැහැ. සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. අර එක එක රවුම් වල එක එක දේවල්. ඉතින් මේ සූත්‍රය සාකච්ඡා කරනකොට ඕගලන්ට පෙනේවි. එක එක ඒවා තමයි දැන් 7 වෙනකොට ඉතින් නන්දිය කියන එක එහෙම ඒක බල බලා තියෙනවා. ඇයි ඉතින් ඉන්න පළතුරු ගෙඩිය කාලා හරි ඉන්න. අරූප ධානයට ගිහිල්ලා හරි ඉන්න. නන්දිය කියන එක එහෙම බලපාලා තිනු හත් වෙනිගේ ඒක තමයි ඉතින් කොහොම ගැඹුරට ගිහින් තියෙන්නේ. ඉතින් ඇයි අපි මේ හතෙන් පටන් ගන්නෙ? දැන් පෝතලිය සූත්‍රයේ බුදුහාමුදුරු පාණාතිපාතේ ඉන්නේ. ඉතින් මේක ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකනේ නේද? නිට්ටයයි කියලා කියන්නේ. ඕගලන්ට මතකයි අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ අයං අදෝසෝ කියලා කිව්වනේ. දබ්යන්තරේ සමාහිත බවක් තියනවා කියන වික්ෂේපේ පහ කෙරෙයි. දැන් අපිට පේනවා පරතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ, ඒක විසිකල්ලා ඉන්නත් බෑ. එහෙනම් මේ ලෝකෙත් බෑ. අර අරූප ධානය සාගතෝ ඒක ඉන්නත් බෑ කියන එක තියෙනවා. ඉතින් ওই නිත්‍යභාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. දැන් එයා ඉන්න හදන්නේ ওই නිත්‍යභාවය නිසානේ. හරියටම අනිත්‍යයි කියලා දන්නවනම් ඔක ඉන්න හදන්නේ නැහැ. නිත්‍යභාවය ඇති වෙලා තියෙන්නේ 8 රවුමේ පස්සේ. අර දිට්ටි ආශ්‍රව සමග තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකේ බලපෑම දැන් අපි ඊළඟට බලන්න යන රවුම් තියෙනවානේ 5-6. ඒ රවුම් වලට මේක තියෙනවා. එහෙනම් මේ නිත්‍ය භාවයත් එක්ක තමයි අපි බලන්න ඕනේ. දැන් වට 8ක් අපි කරකෝලා ඉවරයි. 7 අපිට වැදිලා තියෙන මහා කප්ප ගන්නවකට ඉස්සෙල්ලා නේද? දැන් ඉතින් අපි එතන ඉඳන් තමයි අපි බලන්න ඕනේ මේ தත්ත්වයට පත්විච්ච පුද්ගලයා කියලා. එතකොට අපි එහෙමනම් මේ දෙවෙනි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මෙතන මේ පෙන්නන්නේ මේ නින්දා රෝසය කියන එක. නින්දා කිරීමෙන් ගැටීම. එතකොට ඕගොල්ලෝ දන්නවනේ ඒක ලකුණු වෙන්නේ මේ වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථයයි අතර නේද? නින්දා රෝසය කියන එක. දැන් එතකොට දැන් මෙතන ලියලා තියෙනවා පස්වෙනි රවුමේදී ලාභේ නිසා අපි චේතනා ආගය දෙනවා. මතකද අපි කිව්වේ වටකරකෝ කරකෝ ආගයන් දීලා මානෙහෙම ඇති වෙනවා කියලා. ඉතින් මේක ලාභයි කියලා ගන්න නිකන් නෙමෙයි හැබැයි. මෙතන මේ අත්තා කියලා ගත්තට පස්සේ තමයි මෙතන මේ ලාභයි කියන කතාව එහෙම එන්නේ. පස්වෙනි රාමිදී චේතනා කරා. ඉතින් 6 රාමිදී මොකද? වේදනාව නිසා චේතනාගේ දීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් 6 රාමිනී 6 පියවර වෙනකොට මේ ඉස්සර මේ කිව්ව කාරණා දෙක සිදු වෙලා ඉවරයි. අගයන් අපි දීලා ඉවරයි. එයා රූපය ගැන සතුට වෙලා මානෙ විසින් සිත උස්සන අවස්ථාවට එයා පැමිණිලා ඉන්නවා. එතකොට දැන් එහෙමනම් පළවෙනි කතාවේදී අපිට එනවා මෙන්න මෙතන මේ ලාභය නිසා චේතනා ගියන්න කබලින්කාර ආහාරයට ඉතින් අත එහෙම දික් කරනවා කියලා කතාව. මතකද අපි අත එහෙම කැපුවා ඊයේ නේ? සුබ කියන කතාව නේ. ඊට පස්සේ ඉතින් 6 ඊළඟට අපිට මේ 6 රවුමේදී වේදනාගේ දෙනවා කිව්වම මෙන්න මේ සංකප්ප පාර හිතන්න. මේක එකනම් මෙතන සංකප්පේ තමයි 2 කියන එක හැටියට එන්නේ. ඒවයි වැදගත්කමක් තියෙනවා. අර අපි කිව්වේ පිරිමිලා මේ කොලරෙක උඩට එහෙම දාගෙන ආවයි කියලා නේද? ඉතින් මේ සංකප්පයන් එක තමයි ඒවයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඉතින් මෙයා මේ මට හොඳ ලාභයක් එහෙම ලැබුණා කියලා හරි සතුටු වීමක් කියන එක එයාගේ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා නේද මේ දැන් අපි ලාභයි කියලා ගත්තනම් මේක පරාවර්තනය වෙලා වන්න මච්චරේ ඔන්න මට හොඳ ලාභයක් ලැබුණා කියලා තමන්ට තියෙන්නේ. මට බේස් කාර් එකක් තියෙනවා, මට අලියෙක් ඉන්නවා නේද? අන්න වන්න මච්චරේට හොඳට ගැලපෙනවා රෙපියුටේෂන් එක. ඊළඟට ආපහු මෙතන මේ සංකප්පයේ තියෙනවා නේ. දැන් දෙවෙනිදී අපි කිව්වේ මේ 6 රවුමේ වේදනාව නිසා ආගේ දුන්නා කියලා. දැන් ඒක යනවා ධම්මමච්චරියට. එහෙමනම් මේ වගේ දේවල් ලබා ගන්න තව මොනවද හොඳ කරන්න පුළුවන් දේවල්? රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඉගෙන ගන්නවද නේද? ආදී වශයෙන් එතන එනවා. දැන් එතනින් ඒක ආවම මොකද වෙන්නේ? දැන් පේනවාද අපි ආවා ලාභයෙන් වන්න මච්චේට, සංකප්පෙන් ධම්ම මච්චේට. අර දීපු අගයන් උඩ තමයි මේක කොළ නැගුනේ. දැන් ඉතින් එතන සීලබ්බත උපාදානය කියන එක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මේ වේදනා චේතනා පරාමාස කියන එකෙන්. ඒක නිසා මේකේ වේදනාව පරාමාස වීමට තුඩු දීමක් තියෙනවා. දුර් සීලබ්බත උපාදානය වෙනවා. දැන් ඉතින් එහෙනම් මෙතන බාර් එක වාගේ ආව සීලබ්බත උපාදානය අනාගත භවයේ දැඩිව ගත්ත අද කෑවා හෙටත් හොඳට කනවා කියලා. අන්න එහෙමනම් මොකද වෙන්නේ? හරියට හිතන්න බලන්න, මෙතන ඉඳන් මිනිස්සු ටෝච් එකක් අල්ලනවා. ටෝච් එක අල්ලනවා අර කොයි පැත්තටද? විඥානේ පැත්තට අල්ලනවා. නිත්‍යයි. අදත් කෑවා හෙටත් කනවා. මේ රවුම් කරකෝ කරකෝ ඉන්න මිනිස්සයනේ. දැන් අර නිත්‍යභාවය කියන එක අර අපි පෙන්වුවේ දැන් ඉස්සෙල්ලා එකේ නිත්‍යභාවය දැන් මේකට බලපානවා. දැන් නිත්‍යයි කියන එකේ පසු සංඥාව මොකද්ද? අත්තා. මෙතන එනවා මේ අත්තා කියන දන්න තියෙන දික්ටි ආශ්‍රවේ. මම මෙතෙන්ට එනවා. එතකොට මේ දික්ටි ආශ්‍රය ආවම දික්ටි ආශ්‍රයෙන් දික්ටි අනුසය. දැන් කියලා කරකෝල ගිහිල්ලා මේ ඇඟිල දික් කළා කියන්නේ මොකද්ද? රූපය සුඛයි. පේනවද? මෙතන මේ සුඛය කියන එක අත්තා කියලා පරාමාස වුණා, අත්තා වුණා. ඊට පස්සේ ඇඟිල දික් කළා දික්ටි අනුසයෙන් රූපයට සුඛයි කියලා කියනවා. ඉතින් ওই දික්ටි අනුසය වගේම තමයි අර මානිය කියන එකෙම මේ සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ, දික්ටි අනුසය වගේම මානිය සකස් වෙලා. ඒක තමයි මෙතන මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒරියා දෙකෙන් ඒරියා තුනට යනවා. ඉතින් මේකේ තියෙනවා මේ ධම්ම මච්චරිය, වන්න මච්චරිය කියන එක. ඒ අගේ පැවැත්වීම සඳහා අපි කරන්න ඕනේ මොකද්ද? එක පුද්ගලෙක් මාලවලු පරිහරණය කළ මේ හැම රැලි වැටලා නම් තියෙන්නේ. දැන් අගේ දීලා නැති තියෙන්නේ මේ රූපෙට නේද? දැන් ඉතින් ඒක පවත්තන්න ඉතින් මාලවලු දාලා හරි ආච්චියා මගේ කතාව කිව්වේ නේද? අර මගුල් ගෙදර යන්නේ කොහොමද කියලා. ඒව ගැලවීම පස්සේ නින්දා රෝසයට පත් වෙනවා කියන එක තේරෙනවා. ඉතින් අර පිරිමි ළමයාගේ කතාවේදී නම් අර කොලර එක එහෙම උඩට දාලා අර ගෑන ළමයි මන් දිහා බලන්නේ නැහැ කියලා අවුරුදු 10ක 12ක ළමයෙක්ගේ කතාවක් කිව්වේ නේද? ඉතින් බලන්න, එයා මේ ලෝකෙට එනකොට මෙයාගේ සංකප්පය මොනවද තිබුණේ? එයා අගයන් දීලා තිබුණේ. මේ ලෝකේ ආවම මේ සුඛයක් තියෙනවා නේද? අර විදියට අර කාන්තාවගේ ස්පර්ශය, ආහාර, හොඳ ආහාර ආදි වශයෙන් එයාගේ තිබුණා. ඉතින් ඒක මේන්ටේන් කරගන්න තමයි මේ හදන්නේ නේද? ඒකනේ මේක කොලර එක උල්ට දාලා හරි තමන් ඒක පවත්න්නේ කියන එක හැදුවේ. ඉතින් ඒකත් එක්ක හොඳට හිතලා බලන්න. ඉතින් මේක හරි ලස්සනට පේනවා. මේක පරාවර්තනෙල වන්න මච්චරිය, සංකප්පේ පරාවර්තනෙල ධම්ම මච්චරිය, මෙතනින් සීලබ්බත උපාදානි. දැන් අන්න ටෝච් එක ගැහුවා වගේ ඇල්ලුවා විඥාණයට. අන්න නිත්‍යයි. ඒකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රයේ දිට්ඨි අනුසය වෙලා ආපහු අන්න රූපේ ගැන සතුට වෙලා ඒ මානිය විසින් සිත උස්සන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක තමයි මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ නින්දා රෝසය කියන්නේ. ඊළඟට එහෙනම් අපි බලමු ඊළඟ හතරවෙනි ස්ලයිඩ් එක. දැන් ඔයගලන්ට පේනවා මේකේ ලකුණු කරලා තියෙනවා ලාභ මච්චරිය නේද? මේ වගේ මෙතන සුඛයි කියන එක ලකුණු කරලා තියෙනවා. මෙතනින් අත්තා කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වීමක් තියෙනවා. මතකද මේකත් ඇති වෙන්නේ නිකන් නෙමෙයි නේද? සුභයි කියන එකට නිත්‍යක කවකල තමයි ඇඟිල දික් කළා මේ සුඛයි කියන එක එහෙම හැදුනේ. එතකොට ඒ සංස්කාරයන් නිත්‍ය වශයෙන් පරාමාස ගත වෙනවා. දැන් එතකොට දැන් මේ දැන් බලන්න අඹගෙඩිය කතාවේදී මේ පස්වෙනි රවුමනේ පෙන්නන්නේ මේ කිද්දි ලෝභේ සිහිනේ නේද? දැන් පස්වෙනි රවුමේදී අපි කිව්වේ අර අගේ දෙනවා කියලා රූපේට. එතකොට දැන් අපි අඹගෙඩිය සල්ලි දීලා ගත්තා. මතකද රස්සාවක් කළා, මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් ඉතුරු කරගත්තා. රුපියල් 10ක් ඉතුරු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අර කුණුඹුදරා ළඟට ගියා. කුණුඹගෙඩිය ගත්තා. අපි ගත්තා හරි ලාභයක් කියලා. කුණුඹගෙඩිය කපපු ගමන් බැරි වෙලාවත් පණුවෙක් එහෙම කැපුණා නම් මොකද කියන්නේ? ලාභයි කියන්නේ නැහැ නේද? මට අඹගෙඩියත් එපා, කුණුඹ මුදලාලිත් එපා. ඊට පස්සේ මම ওই මිනිහ ළඟට යන්නේවත් නැහැ. මගේ රුපියල් 10ක් විනාශ වුණා කියලා නේද? එතකොට එහෙම වුණේ නැත්තම් අන්න ලාභයි කියලා ගන්නවා. එතකොට ලාභයි කියලා ගන්නේ අර අඹගෙඩිය කෑවම නිකන් හිතන්න පණුව කැපුණේ නැහැ. හැබැයි ඉතින් මහා ඇඹුල් අඹයක් ඇති වුණේ. සුඛයක් නැහැ. ඒත් එපානේ මුදලාලිවනේ. එහෙනම් ඔන්න සුඛය කියන එක පරාමාසගත වෙන්න ඕන. සුඛේ පරාමාස ගත වුණාට පස්සේ උන්න අන්ත. දැන් තමයි අන්න අමගෙඩි ලාභයි කියලා කියන්නේ. අන්න ලාභ මච්චරී කියන එක එහෙම තියති උනේ. එතකොට ඉතින් අපි දන්නවනේ ඔබ සීනියකට උපමා කළා. ඉතින් ඕගොල්ලන්ගේ මුළු ජීවිතේම සීනිය පිබිදියේ කිසිවක් නොදකී කියලා අපි බලලා තියෙනවා. දැන් එතකොට අපි මෙතෙන්දි බලන්නේ දැන් මේ අත්තා කියලා ගන්න නම් මොකක් හරි එකක් පරාමාස වෙලා තියෙන්න ඕන. මොකද්ද පරාමාස? මේ මුසාව. ඒ කියන්නේ මෙතන දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගත්තා. ඒක තමයි මුසාව. අන්න අර තුන්වෙනි එකේදී තිබුණා වූ පළතුරු ගෙඩිය මේ කණ්ඩ ඉස්සෙල්ලා අපි ආවනේ අතන තුන්වෙනි එක තනකොළ බන්දම එහෙම පත්තු කරගෙන ගියේ. අඹ ගෙඩිය කැපුවා. කාලා කනකොට සුඛයි නේද? එතකොට ඒ සුඛය කියන එක තුන්වෙනි රෝමයේන එක තමයි මෙතන මේ සුඛේ පරාමාසගත වෙන්නේ. ඒක ඇති මුසාව. බුදුහාමුදුරුවෝ කියනවා දුකයි කියලා. අපි කියනවා නෑ නෑ බුදුහාමුදුරනේ අඹ ගෙඩිය කනකොට මට නම් සුඛයි කියලා නේද? එතකොට ඒක සඳහා සංස්කාරය මෙතන නිත්‍ය වශයෙන් අපි වටහා ගැනීමක් කියන එක තියෙනවා. එතකොට මේ දෙක තමයි පරාමාසෝනේ. දැන් එන අපි මේ කල්පනා කරනවා මේ ලාභ මච්චරේ වෙන්න අත්තා. අත්තා වෙන්න නම් කාරණා දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් අපි මේ දෙක විමසනවා. මේක සංස්කාරයන් කියන ඒවා නිත්‍ය වුණේ කොහොමද? මේක සුඛ වුණේ කොහොමද කියන එක තමයි ඊළඟට බලන්න. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සෙනි ස්ලයිඩ් එකට. දැන් ඉතින් අර ඒ ස්ලයිඩ් එකෙත් ඔයගලන්ට අර නිත්‍යභාවයේ බලපෑම මතක තියෙන්න ඕනේ. අරක කරකෝල ඇතිවෙච්ච නිත්‍යභාවයේ එනවයි කියන එක නේද? එතකොට මේක පෙන්වන්නේ මොකද්ද? මේ සුභ වශයෙන් අරගෙන මෝහසල්ලෙන් කරකෝල තමයි මේ සංස්කාරයන් කීරියව නිත්‍ය වෙන. අපි කරකවීමෙන් තමයි නිත්‍යභාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට නිත්‍ය සංඥාව ඇති වෙන්න නම් සුභ වශයෙන් ගැනීමම හේතු විය ඒකම ප්‍රත්‍යය. ඊයේ තිගෙන ගත්තා නේද? අර සුභෝදේම තමයි මානෙ විසින් හොඳයි කියලා කියන්නේ. ඒකම තමයි හේතුවයි ප්‍රත්‍යය වෙලා තියෙන්නේ. එතකොට හැබැයි ඉතින් මෙතන තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ පංචකාම ගුණයන් හින්දා මේක වෙලා තියෙනවා. හැබැයි සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දෙතිස් කුණෝපය නානප්පකාරස අසුචිනෝ කියන එකයි තියෙන්නේ. එතකොට දැන් අපිට කල්පනා වෙනවා මේක ඇයි අපි මෙහෙම වෙන්නේ කියන එක නේද? ඇයි මේ මල මුත්‍රා ගොඩ අසුචි ගොඩක් එහෙම මගේ කියලා ගන්න යන්නේ ඇයි අපි අහිතර මෝඩ වෙන්නේ කියන එක. එතකොට මේ ප්‍රශ්නේ මනසට නංවාගෙන අපි බලමු. සුභයට කැරකීමෙන් හේතු කරන් ලිත්තිභාවය නිසා තමයි අපිට සුඛයි කියන එක තියෙන්නේ. එවනම් අර සුභයි කියන කතාව විතරක් නෙමෙයි අර නිත්‍යභාවය කියන එක අපිට ඇවිල්ලා තියෙන්න ඕන. ඒකෙන් තමයි අපිට ඒ සුඛ කියන එක එන්නේ. අර කට්ලට් උදාහරණෙ මතකයි නේ. ඕගොල්ලෝ ගෙදරකට ගියා. ගියේ ගමන් කවුරු හරි කට්ලට් පිඟානක් ගෙනත් තිබ්බා. දැක්ක ගමන් කට්ලට් කියලා නිකන් ලයිට් එක පත් වුණා වගේ ආවා. ඒ වෙලාවෙන් තව කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා එකපාරටම පිඟානම අරගෙන ගියා නම් දැන් ඕගොල්ලෝ බලනවා මේ මොකද්ද මේ වුනේ කියලා නේ. එතකොට එතන සුඛයක් නැහැ. හැබැයි ඉතින් කට්ලට් පිඟාන තියෙනවනම් අන්න කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනකොට අන්න එහෙමනම් සුඛයි. එහෙනම් සුභයට නිත්‍ය කියන එක එකතු වුණා නම් තමයි සුඛේ අරක වැනිෂ් වෙච්ච ගමන් නැති වෙච්ච ගමන් සුඛයක් නැහැ. එහෙනම් සුභයට නිත්‍යක කවල සුඛ වුණා. දැන් ඉතින් ප්‍රශ්නේ වෙනවා ඇයි අපි මේ රූපේ ලාභ වශයෙන් ගන්න? ඒ කියන්නේ නානප්පකාර අසුචි නම් මේ අසුචි ගොඩක් නේද? ඇයි අපි මේ අසුචි ගොඩක් ලාභයි කියලා ගන්න. අන්න එතන උත්තරය ආවා මේ භවය පැවැත්වීම සඳහායි කියන එක අවබෝධ වුණා. ඉතින් මේකේ උදාහරණ වශයෙන් ගත්තොත් එක පුද්ගලෙක් කල්පනා කරනවා මේ එක රටක ඉඳන් තව රටකට යනවා. මේ රටේ ඉඳගෙන නම් මේක කරගන්න බෑ. කන්න බොන්න බොහොම අමාරුයි, සල්ලි හොයා ගන්න අමාරු, වෙන රටකට යනවා. තව පුද්ගලෙක් කල්පනා කරනවා මේ පුද්ගලයාත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් ඒ කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු බලන්න කාන්තාවක් ඉන්නවා. පස්සාවක් කරන්නේ නේ. ඒ පාර පේනවා මේ පුරුෂයෙක්ව දකිනවා. එයා හොඳ දාඩිය මහන්සි හම්බ කරගෙන ජීවත් වෙනවා. ආන්න මෙයත් එක්ක එකහ වුණා නම් මගේ භවේ පවත් ගන්න පුළුවන්, මට ජීවත් වෙන්න පුළුවන් ඒ කියලා. එහෙම නැත්නම් ඉතින් මේ රූපය මගේ භවය පැවැත්ති හැකියි කියලා හිතනවා. දැන් බලන්න වයසට ගිහිල්ලා ඉන්නවා ජෝඩුවක්. මේ එළවලු ටික ගේන්න යන්න විදියකුත් නැහැ. හොයා ගන්නත් බැහැ. පළක් ගලට ගෙදර දොර වහ ගන්නත් බැහැ. දොරත් හිර වෙනවා නේ. ඉතින් ඒ පාර දැන් අපි හිතමු තරුණ පුතෙක් හරි දුවෙක් හරි කාගේ හරි ඥාතියෙක් ගේ හරි එහෙම නැත්නම් මේ බෝඩින් කාර් එකක් හරි ගමක් නැහැ නේ. එතකොට අන්නේ ඒ පුද්ගලයාව ගෙදර නවත්තගත්තොත් මේ රූපයත් එක්ක මගේ මේ ශරීරේ මේක පවත්තන්නේ පුළුවන් ඒ කියන එක තමන්ට තියෙනවා. ඒ විදිහට තින් මේ රූපය මගේ භවය පවත්තන්න පුළුවන් කියලා. ඉතින් තවත් විදිහකට කියනවා නම් මම දැක්කේ ඔය ලංකාවේ තියෙනවනේ අර දැන් තොරන් වල තියෙනවනේ ෆ්ලෑෂර් යුනිට් එකක් කියලා. ඒක කැරකෙනවනේ. ඒකට තියෙනවා මෙහෙම ආම් එකක් නේද? අර කැර මෙටල් කෑල්ල තියෙනවා. ඒක මූණාම අනිත් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම දැක්කේ ඒ ස්පර්ශ වෙනවා. ඒක තමයි මෙටල් කෑල්ලත් එක තියෙන හැන්ඩල් එක. ඒක ස්පර්ශ වෙනවා. ඒක තමයි ස්පර්ශය. එතකොට ඉතින් ස්පර්ශ වුණාම අර මෙටල් කෑල්ල ටච් වුණාම ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි පාස් වෙනවා නේද? එතකොට මේක තමයි මේ කැරකෙන එක. ඒක තමයි භවය. එතකොට මේක කැරකීමෙන් අර ස්පර්ශ කර කර අපි යෝකනේ කරන්නේ බත් කටක් කට ගන්න. ඒක ස්පර්ශ කළා ඊට පස්සේ මේක කරකෝ ගන්නවා. ඕක කර කර ඉන්නවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මේ පස්වෙනි රාවමේ පස්වෙනි පීරුවෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි ගිද්දි ලෝභය කියන එක. ලෝභය කියන එක. නිකම්ම නෙමෙයි. අර කිව්ව කතාව සිද්ධ වෙන්න ඕනේ. සුඛයි සංස්කාර නිට්ටයයි අත්ත අන්න ඒක ගත්තට පස්සේ තමයි මේ කතාව ඇති වෙන්නේ. මේක මේ භාවය පවත්න්න තමයි මල මුත්‍රා ගොඩක් අපි මේ හොඳයි කියලා ගන්නවා කියන එක තියෙනවා. එතකොට ඕගොල්ලෝ පෝතලි සූත්‍රේ භාවනාව දි ඉගෙන ගත්තා. මේ 5යි 6යි 7යි කාරණා ටික අපි දැන් මේ දක්වා බැලුවේ. ඒකනේ ගිද්දි ලෝභේ 5, 6 නින්දා රෝසේ, 7 ක්‍රෝධු දැඩි වෙහස. ඒක අපි බැලුවේ අනාගත සංස්කාර හැටියට නේද? අනාගතයට තමයි සිහින භාවනාව කියන එකේම තිබුණේ. මේ හතරවෙනි එක බලන්න ඉස්සෙල්ලා, ඒ පිසුනාමාච්චය බලන්න ඉස්සෙල්ලා අපි බලලා යමු අනිත් කාරණා 3. 1යි 2යි 3යි නේද? එතකොට ඒක සඳහා අපි එවන 6 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ ඕගොල්ලෝ ඊයේ බලපු එකක් මෙතන තියෙනවා නේද? මතකද අර තපස්සේ බුදුසීහයන් පෙන්නා දීපු එක? ඒකේ මේ දුස්සීල භාවයට අපි මාන වෙලා, ඒ කියන්නේ අපි පෙර සංස්කාර වල පානාති පාත එහෙම කරනවා කියලා කූල්පට්ටි එහෙම දාගෙන ඒකට අපි මාන වෙනවා නේද? එතකොට මාන වුණොත් මොකද වෙන්නේ? අත්තා ඉඳන් නිට්ටියට යනවා. එතකොට නිට්ටයයි කියලා ගත්තාම එහෙනම් ප්‍රඥාවක් නැහැ නේ. එතකොට මේ ප්‍රඥාව නැසුවා නේද? ඒක නිසා තින් ශ්‍රද්ධාවට යන්න බැරි වෙනවා. එහෙනම් අපිට පේනවා මේ පෙර සංස්කාර වලින් මොකද්ද කරන්නේ? ඒ පානාති පාත අදත්තා දාන වාගේ ඒවයින් කරන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් දැන් ශ්‍රද්ධාවට යන එක වළක්වනවා. ඒකයි බොජ්ජංග භාවනාවද ඉගෙන ගත්තා. ඉතින් දුස්සීල භාවය නිසා තමයි මේ මානිය ඇති වුනේ. එහෙමනම් පෙර සංස්කාර වලින් තමයි මේ ශ්‍රද්ධාවට යෑම වළක්වන්නේ කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන මේ අත්තා කියලා ගැනීමක් තියෙනවා. මේ අත්තා කියලා ගන්නෙ මොකද්ද? ඔයගලන්ට පේනවා අපි ඉතින් මේ සුඛයි කියලා ගත්තා නේද? සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දුක්ඛය. දැන් අර පළතුරු ගෙඩි එහෙම කාලා එතන සුඛයි. ඊළඟට අර හන්දම් පත්තු කරගෙන යාඹ ගෙඩිය කාලා නේද? ඒකෙදිත් සුඛයි කියන එක තියෙනවා. එතකොට මේ රෝගී සංඥාව ඒ කියන්නේ සුභයි. දැන් ටිකට ඉස්සෙල්ලා පෙන්වන්නේ ඕකෙම තමයි මේ ප්‍රශ්නේ නේද? නානත් ප්‍රකාර අසුචිනෝ කෙවට සුභයි කියලායි අපි අරන් තියෙන්නේ. ඒක මගේ කියලා ගත්තාම මෝහය ඇති වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? පේනවද මේ සුභ? දැන් අපි කිව්වා ආනෙන්ජ සප්පාය සූත්‍රයේ දැක්ක අර එක පාටම පරාමාසයේ ඉඳන් ඉඳන් සත්‍යයට ඇදලා යනවා, කාරණා තුනකින් ඇදෙනවා කියලා කිව්වනේ නේද? එතකොට දැකපු ගමන් අපිට සුභයි. ඒ කියන්නේ අර මනුස්සයගෙන් අපිට මොක හුලම් පාරක්වත් ඇදුනේ නැහැ. ඒක පාටම සුභයි. ඒ සුභයට ඊට පස්සේ නිත්‍ය කියන එක ආවා නම් ඉතින් ඒ පාර මේක ඕගලන්ට පේනවා මෙතන සංඥාව සුඛයි කියන එකට තේමන. දැන් ඉතින් මේ පැත්තේ මේ ට්‍රයැන්ගල් එක තියෙනවානේ. ඉතින් මේ දකුණු පැත්තේ ට්‍රයැන්ගල් එකේ මොකද වෙන්නේ? මේ ත්‍රිකෝණයෙන් හැදෙන වම් පැත්තේ තියෙනා වූ ඒ ත්‍රිකෝණය කියන්නේ. දැන් විඥාන ධාරාව දුවනවා මේ විදිහට. ඉතින් මේක දික් කරාම කොහට දෙන්නේ? මේක දික් කරාම නාම රූපයට මේ පේනවද? ජාති වේදනා රේඛාව දික් කරාම නාම රූපේ. ඉතින් මේක කැරකෙනකොට ඉතින් මේ තණ්හා වෙනවා. ඒකෙන් පරිග්‍රහය කියන එක තියෙනවා. දැන් පේනවද අර ඉස්සෙල්ලා ඒකේ සම්බන්ධතාවය? මේක ඉතින් හිතන්න තමයි ඔයගලන්ට දීලා තියෙන්නේ. අර කලින් එකේ අත්තා කියලා ගත්තා ඔය එක මෙතන දිට්ඨියනුසයත් එක්ක මෙතන තියෙනවා. රවුමට කැරකීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් දැන් මෙතන මේ අපි සුබයි කියලා ගන්න රෝග වූ සංඥාව ඊළඟට අපි 7 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. දැන් මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ සතුන් මැරීම පානාතිපාතයන් පළවෙනි කාරණාවට එනවා අපි දැන්. මතකනේ මස්කට් කතාව නේ. අර බල්ල මොකක්වත් හිතන්නේ නැතු දූවල ගියා මස්කට් ගත්තා කියන එක තියෙනවා. එතකොට මේ පානාතිපාතය සඳහා ප්‍රත්‍ය පළවෙනි රවුමේ පළවෙනි පියවරේදීම සිදු වෙනවා. එහෙනම් ඔයගලන්ට පේනවා මේ පළවෙනි එකේ ඒ වටින්නා වූ එක තමයි අර සුබයි කියලා ගන්නා වූ එක. ඒ ස්ටෙප් එක තමයි සිග්නිෆිකන්ට් වෙන්නේ නේද? එතකොට අසුබෝධයක් අපි සුභෝෂණය ගැනීම සිද්ධ වෙනවා. ඒකනේ මං කියන්නේ. ඕගොල්ලෝ දුවන ගමන් බැලුවාම, වේගෙන් යන ගමන් බැලුවාම කාර් එකකින් බල්ලගෙන මේක හරි ලස්සනයි කියලා. නවත්තලා බැලුවොත් වෙනවා කපුට කැත කරලා කොළ ඉරිලා ජරාවයි කියලා. අර වේගෙන් යනකොට අපිට මේක තේරෙන්නේ නැහැ. එතකොට ඉතින් ඒ රෝගී සංඥාව මගේ කියලා අරගෙන අපිට මොකද්ද ඇති උනේ? මෝහය කියන එක තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. රෝගී සංඥාව මගේ කියලා ගැනීම. ඉතින් එහෙනම් දැන් ඕගොල්ලන්ට ඔක සම්බන්ධ වෙන්න ඕනේ අර අපි ඊයේ කරපු භාවනාවට. ආනේඤ්ඤ සප්පාය සූත්‍රයේ බැලුවා නේද? පෙර වූ මෝය දේශ සහිතව ජීවත් වීම පානාති පාතේ. පෙර වූ මෝය කියන්නේ මොකද්ද? මෙතන මේ රෝගී සංඥාව මගේයි ගත්තටින් දැන් තමන් දේශ සහිතව ජීවත් වෙන්නේ. ඒකෙන් පානාති පාතේ කියන එක තේරෙනවා. පෙර සංස්කාර වලින් මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ ප්‍රඥාව නැසුව. කොහොමද නැසුවේ බලන්න. පානාතිපාතය කළා, ඒකට මම මාන වුණා නම් අත්තා ඉදන් නිත්‍යයට ගියා. දැන් නිත්‍යයට ගියා කියලා කියන්නේ ප්‍රඥාව තියෙන්නේ මොකද්ද? සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. දැන් ඉතින් මගේ මෙතන නිත්‍යයි කිව්වා නම් එහෙනම් සමුදය අස්තංගයම කතාවක් නෑ. එහෙනම් මං යනවා අස්වද්දාවට. එතකොට මෙන්න මේක හැම එකටම බලපානවා. ඒ කියන්නේ ඔය 1 2 3 කාරණා. එතකොට එහෙනම් ඔලට මෙතන මේ පෙන්වන්නේ පෙර සංස්කාර වලින් මොකක්ද කලේ? මතකද 1 2 3 අපි බැලුවේ අතීත සංස්කාර වශයෙන්. පානාතිපාත අදත්තා දාන මුසාවාද නේ. එතකොට ඒ සංස්කාර වලින් මොකක්ද කරන්නේ? මං කුකුල් පට්ටි දාගත්තා කියලා මං මාන වුණා. මම මොනවද පානාතිපාතය කරන්නේ? මාන වෙච්ච ඒ කියන්නේ දුස්සීල භාවය. ඒකට මාන වුණා. එහෙනම් අත්තයි දැන් නිත්‍යට කියන්නේ නිත්‍යයි කිව්වනම් සමුදයක් ඇත, අස්තංගමයක් ඇත කියන කතාව. එතකොට එහෙනම් මට ශ්‍රද්ධාවට යන්න බැරි වෙනවා. එතනින් දැක්ක ගමන් ඕන ජරාවක් මගේ කියලා ගන්නා ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ භාවනාව හොඳට සම්බන්ධ වෙනවා එතෙන්ට. ඊළඟට මේක මතක තියාගන්න. පෙර වූ සංස්කාර වලින් අපේ ප්‍රඥාව නැසුවා කියන එක. ඒකනේ ජරා ගොඩක් ගු ගොඩක් වගේ එකක් ගන්නෙ නේද? ඊළඟට නොදුන් දේ ගැනීම. අදත්තා දානෙ කියන එක දෙක තමයි දෙවෙනි. අර මස් කෑල්ලේ උදාහරණෙත් එක මතකයිනේ. එතකොට ඒ නුදුන් දේ ගැනීමෙන් ප්‍රත්‍ය දෙවෙනි රාවමේදී දෙවෙනි පියවරේදී සිද්ධ වෙනවා. ඉතින් මේකේ අවිද්‍යාව මොකද්ද? අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් අපි ගන්න. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. ආනානිච්ච සප්පාය සූත්‍රයේ මතකද ඒ කාරණා? ආන්න ඒකත් එක්ක හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් ඕගලන්ට පේනවා මේ පළවෙනි රවමේ කැරකවීමෙන් පානාතිපාත කතාවෙන් මම මෙතන ලකුණු කරලා තියෙන්නේ ඒකයි. ඒකේ මුනේ මොකද්ද? අන්න අර මෝහය කියන කතාව එතන ආව නේද? එතකොට දැන් ඊට පස්සේ මෙතන කැරකවීම නිසා නිත්‍යභාවය අන්න ආවා අපි අවිද්‍යාවට. දැන් පළතුරු ගෙඩිය කාලා ඉන්න හින්දානේ ඕගොල්ලන්ට අර ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ නිත්‍යභාවය. උදාහරණෙන් එහෙම පේනවා. ධර්මයේ වශයෙන් මේ විදිහට පේනවා. අන්න බෙර සංස්කාරයන් පානාතිපාත වාගේ සංස්කාරය. ඉතින් ඒක නිසා තමන්ට අන්න නිත්‍යභාවයක් කියන්නේ පළවෙනි රවුමේදී ඒක මෝහය කියන එක ඇති වෙනවා. ඒ මෝහය මගේ අන්න දැන් ඉතින් කරකවනවානේ. දැන් දුවනකොට තමන්ට අන්න නිත්‍යයි කියලා එහෙම අවිද්‍යාව ඇති වෙනවා. ඒක තමයි පෙන්නන්නේ අවිද්‍යාව කියන්නේ අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් ගැනීම. ඒකට පළවෙනි රවුමේ බලපෑම මෙතෙන්ට තියෙනවා. ඉතින් හත්වෙනි රවුමේ බලපෑම ඉදින් ගත්තොත් වට හතක් කරකවුවාට පස්සේ ඒක හැමතැනටම බෙදිලා යනවා. එතකොට පෙර වූ සංස්කාර මගින් ඇති වූ මෝහය මගින් අවිද්‍යාව වුණා කියන එක මෙන්න මේ ඩයග්‍රෑම් මේ කැලලත් එක්ක තමන්ට පේනවා. එතකොට එහෙනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් එතකොට ඕගලන්ට මතකයි අර මේ හුණගක් එනවා. ඒ හුණකට විරුද්ධව පන්දමපත්තු කරගෙන යනවා කියලා නේද? මතකද අපි කිව්වා ඔය පන්දම නිසා අපි අතීතෙත් පිච්චුණා, දැනුත් පිච්චෙනවා, අතහැරියේ නැත්නම් අනාගතෙත් පිච්චෙනවා කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයට විරුද්ධව තමයි මේ පන්දව පත්තු කරගෙන යන්නේ. එතකොට මේ බොරු කීම සඳහා ප්‍රත්‍ය මේ තුන්වෙනි රාවමේ තුන්වෙනි පියවරේ සිද්ධ වෙන්නේ. වරන්ට පේනවා මේ වේදනාව සුඛයි කියලා මේ පරාමාසයට ඇදෙන ස්වභාවයක් මේ තියෙන්නේ. ඒතර මොකද්ද මුසාව උනේ? පොතිලි සූත්‍රයේ බුදුහාමුදුරු මුසාවට දීපු උදාහරණය දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගත්තා. අපි පළතුරු ගෙඩිය අර කුණු අඹ ගෙඩිය ගත්තා. ඒක කෑල්ල කපලා දාලා කනකොට අපි කියනවා සුඛයි කියලා. ඉතින් තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ තියෙන සුඛය නෙමේ දුක්ඛයයි කියලා. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ කියද්දි මේක දුකයි කියලා චතුරාර්ය සත්‍ය තියෙන්නේ දුකයි කියන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කියද්දි අපි කියනවා නෑ නෑ බුදුහාමුදුරනේ මේ අඹ ගෙඩිය කනකොට මට නම් සුඛයි. එතකොට ඒක තමයි මේ මුසාව වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ සුභයට ගැරගීමෙන් එකතු කරන ලද නිත්‍යභාවය නිසා තමයි සුඛය කියන එක අපිට ඇතුවනේ. අර කට්ලට් උදාහරණ දී පැහැදිලි කළේ නේ. කට්ලට් ටික කවුරු හරි අරගෙන ගියා නම් ඇති සුඛයක් නෑ. එතකොට සුඛයයි කියලා ගන්නකොට පෙර සංස්කාරයන් කියනවා ඇතුළට රිංගලා තියෙනවා. අර අදත්තා දානේ ඒක වහම පේනවාද? මේ සංස්කාරය නිත්‍ය කොහොමද? දැන් මට අද විතරක් නම් අඹගෙඩිය හම්බ වෙන්නේ ආපහු ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැත්තම්. ඇයි මට රසාවකුත් නැහැ බුදුලුත් නැහැ ඔක හරියන්නේ නැහැ නේ. අරක රිංගලා ඉවරයි නේ. එතකොට මේකට හොඳ උදාහරණයක් තමයි අපි හිතමු තින් ඔය ඉරිදා දවසක නිවාඩු පාඩුව ඔයගොල්ලෝ ගිහිල්ලා ඉන්නෝ. මේ මිදුලට ගිහිල්ලා ඉන්නකොට අර පූසත් ඇවිල්ලා ඇඟේ දැවටි දැවටි ඉන්න. ඒක පාටම මේ පූසට පේනවා ඔය මිදුලේ තියෙන බටයක් අසට මීයේ රිංගන. මීයට නම් ඒක රිංගන්න පුළුවන් පූසට ටිකක් අමාරුයි. මේකත් මොකක්වත් හිතන්නේ දූවල ගිහිල්ලා අර බටේ අසට රිංගනවා. මේක හිර වෙලා මැරෙනවා කියලා ඕගොල්ලෝ බලාගෙන ඉන්නව නේද? විනාශයටපත් වෙනවා. එහෙමයි නේද අපි? භවය නේද? හදාගත්තේ කොහොමද? අර එක පාට මල මුත්‍රා අසුචිකානෝ ගිහිලා එක පාටම රිංග ගත්තා නේ. මම උපසර ගියා කියලා කිව්වෙ බැල්ලියගේ බඩකට හරි ගියා නේ. රිංග ගත්තා කියන්නේ. එතකොට අර සුඛයි කියලා අරගෙන තමයි මේක අපිට ඇති වෙලා තියෙන්නේ. ඉතින් අදත්තා දාන්නේ සුඛ වෙලා තියෙන්නේ. නේ? ඇයිද මම උපසර ගිහිලා ඉතින් සුක්‍රාණු වරකම් කරගත්තා කිව්වෙ අදත්තා දාන්නේ. ඒකනි කිව්වේ පෙර සංස්කාර රිංගලයි කියලා නේ. දැන් ඊට පස්සේද නේ සුඛයි කියන කතාව තියෙන්නේ. ඉතින් අපි සත්‍යාදිප්පාණී කියන කේම සීකලොත් එද අපි අපිට පේනවා මේක අපි මේ ඇල්ම මේ සුඛයි කියලා කරගෙන වෙන්නා වූ දේ අපිට පේනවා අර හිර වෙලා මැරෙනවා කියන අර්ථය. ඉතින් එහෙනම් මේකට තියෙන ඇල්ම අපි පහ කරන්න ඕන. එහෙනම් අපි වෙනවා මේ සත්‍යාදිප්පාණී. ඉතින් ඒකේ අර්ථය සීකලොත් අපිට පේනවා මේකේ මේ නැසෙන ස්වභාවය ඇත්තේ නොනසන ස්වභාවයක් තව නිර්වාණයක් වේද? එහෙම සත්‍යයි. මුසා යම් මෝස ධම්මං තං සත්‍යං යම් අමෝස ධම්මං නිබ්බාන. ඉතින් සත්‍යාදිත්තාණෙන් එනං චාගාදිත්තාණෙන් එනං තමන්ට සත්‍ය දැක්කනං කියන්නේ චතුරාර්ය සත්‍ය නේද? එතන ඒක දැක්කනං එනං අර බුදුහාමුදුරු දුකයි කියද්දි අපි සුඛයි කියලා කියන්නේ යන්නේ නැහැ කියන එක තියෙනවා. ඒ වෙනම ඉතින් අපි අතහැරීම කියන එක තියෙනවා. එනං චාගාදිත්තාණ. ඉතින් පෙරගත්තා වූ මුසාවට යනවා කියන එක අපි පහ කරන්න ඕන. එහෙම නැත්තම් දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම පහ කරන්න. ඕකනේ අපි කරලා තියෙන්නේ. සුඛ වශයෙන්ම ගත්තා. ඉතින් මේකත් පෙර වූ දෙයක් වශයෙන් සලකන්න ඕනේ. මේ විදිහට සලකලා ඒ සංස්කාර වලට ඇති ඇල්ම කියන එක පහ කරලා දාන්න ඕනේ. එතකොට මේ විදිහට මේ කාරණා තුන 1 2 3 අපිට බලනවා නේ. තව අතාරිනවා. එතකොට එහෙනම් තුන්වෙනි ස්ටෙප් එකේදී අර සුඛයි කියන එක තමයි significant වෙන්නේ. අර අපි කියවනේ වට හත වුණාට හැම වටේටම හැම ස්ටෙප් එකම වැදගත් වෙන්නේ නැහැ. ඒ රවුමට ඒ දේවල් කියන එක ඔයගලන්ට මේකේ යනකොට වැටහුමක් තියෙනවා. දැන් එතකොට අතහැරීම නිති. ඉතින් මෙතන මේක බැලුවා නම් ඉතින් මේකේ Tamanta සමාධි චිත්ත සමාධිය කියන එක ඇති වෙනවා. ඔය සුඛ කතාව අතහරිනවා. ඊයේ ඉගෙන ගත්තා නේද? මතකද රිද්දි එකේදී අර අත්තා ඉඳන් මෙහෙම වක් නිත්‍යයි කියලා වක් කළා අත්වාද උපාදානෙ මෙතනින් එනවා. වේදනාව නිසා වක් කරන්න යන්නේ නැහැ කියලා කිව්වේ. ඒ පාර අපි තමන් කරුණාවෙන් අප්‍රමාණටත් යනවා කිව්වේ. මේ සුඛයි කියන කතාව අතහරිනවා නම් ඉතින් තමන්ට චිත්ත සමාධිය කියලා කරුණාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. ඉතින් කරුණාව තුළ අතහැරීමනේ තියෙන්නේ. එතකොට දැන් මේක මේ විදිහට බලලා දැන් අපි 1 2 3 බැලුවා. දැන් අපි තේරුම් ගත්තේ මොකද්ද? මේ 1 2 3 කාරණාවෙන් මෙන්න මේක තමයි හොඳට බැලුවේ නේ. ඒ කියන්නේ අපේ පෙර සංස්කාර වලින් පානාතිපාත අදත්තා දාන මුසාවාද වලින් මොකද්ද කළේ? ඒක නිසා අපි ඒක දුස්සීල භාවය. ඒකෙන් මාන්නේ. මාන්නේ නැත්තා ඉදන් නිත්‍යයට ගියා. ඉතින් නිත්‍ය නම් ඉතින් ප්‍රඥාව නැසුවා. ප්‍රඥාවක් නැහැ නේ, සම්මුති අස්තංගමනේ මේක තියෙන්නේ. එහෙම එකක් නැහැ. එවනම් මට ශ්‍රද්ධාවට යන්න බැරි වෙනවා. ඕක තමයි මට කලේ කියන එක තේරෙනවා. ඒකනේ මම අර එකපාරටම ජරා ගොඩක් ගන්නෙ මගේ කියලා. මේක ප්‍රඥාව තියෙනවා නම් පවතිනවා නම් ඕක සිද්ධ වෙන්නේ නැහැ. මාන්නේ විසින් තමයි ඒක කළා තියෙන්නේ. අපිම කලින් අගයන් දීලා ඇති කරගත්තා උදේ. ඉතින් මේ කාරණාව බලලා දැන් එන්න අර හතරවෙනි එක. ඒ කියන්නේ පස්වෙනි ස්ලයිඩ් එකේ තියෙන ඒ හතරවෙනි එක මේ කේලාම් කීම කියන එක. විසුනා වාචය. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේලා කේලාම් කීම විසුනා වාචය මේ හතරවෙනි රාමේ හතරවෙනි පියවරෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි කේලාම් කීම කියන එක. එතකොට මතකද ඕක තමයි මම කිව්වේ අර begin the feeling කියලා නේද? තමන්ගේ පතනවා කියන්නේ. එතකොට මේ සංස්කාරයන් පවතිනවා කියලා ගත්තොත්, ඒ කියන්නේ නිත්‍යයි කියලා ගත්තොත්, ඒ නිසා අපිට මාන්නේ කියන එක ඇති වෙනවා. මට මේ වඩු වැඩ පුළුවන්. වඩු වාසු නැහැ වෙන එකක් නේද? ඒ සංස්කාරයන් යා නිත්‍යයි කියලා ගත්තාම එයා කල්පනා කරනවා මේ මට වඩු වැඩ කරන්න පුළුවන්. එතකොට ඒක නිසා මාන්නේ ඇති වෙනවා. ඉතින් මේක මේ චේතනාගේ නිසයි මේක ඇති වෙන්නේ. ඉතින් මේ චේතනාගේ ඒ පෙර වේදනාවන් ග්‍රන්ථ වෙලා මේ පෙර සංස්කාරවලට දීපු චේතනාගේ තමයි මෙතෙන් තියෙන්නේ. ඉතින් මානිය සමග පලාසය ඇති වෙනවා. ඊට පස්සේ කේලාම් කීම කියන එකත් සිද්ධ වෙනවා. ඉතින් මේක ඔයගලන්ට තේරුම් ගන්න අපි බලමු. අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ ඩයග්‍රෑම් එක හොඳයි. හතරවෙනි ස්ලයිඩ් එකේ තියෙන එක දැන් ඔයගලන්ට පේනවා. මෙතන මං දැක්කේ ඔක කොහොමද මිනිස්සෙක් මෙහෙම දෙකට නැමිලා පතනවා. begin the feeling. මේ මට මේ රූපේ මේ වේදනාව දෙන්න. ඒ කියන්නේ අර බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10 ඉතුරු කරගෙන ඇවිල්ලා දැන් කුණුඹ උදරාල් ළඟට ඇවිල්ලා ඉල්ලනවා වගේ නේ. මේ රූපේ මේ අඹ ගෙඩියෙන් වේදනාව කියලා ඒක ඉල්ලනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? අර සුඛය වේදනාවෙන්ද මෙතන මේ සුඛයි කියලා ඒක පරාමාස ගත වෙනවා. මේ සුඛය හැදුනේ කොහමද? ඕගලන්ට මතකයි අර මුසාව නේද? තුන්වෙනි එක අඹගෙඩිය කාලා ඇතිවෙච්ච ඒ තුන්වෙනි රෝම ඇතිවෙච්ච සුඛය. බුදුහාමුදුරෝ දුකයි කියනවා. චතුරාර්ය සත්‍ය අපි කියනවා සුඛයි කියලා. එතකොට ඒක සඳහා මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වීම කියන එක තියෙනවා. ඒ සංස්කාරය මොනවද? අපි අදත්තා දාණය නේ. ඒ අදත්තා දාණය නිසා තමයි අඹගෙඩිය කාලා ඉන්න පුළුවන්කම හැකියාව ඇතිලා තින්නේ. එතන කියන සං නිත්‍යභාවය කියන එක. ඉතින් මම දැක්කේ මේක මේ ඔරුවක් නම් මේ ඔරුවට මේ හබල් දෙකයි නේ. මෙතනින් මේ සුඛයි කියලා එක පැත්තෙන් හබලක්, සංස්කාර නිත්‍යයි කියලා තව හබලක්. ඉතින් සාමාන්‍ය හබල් ගන්නට උරු කෙලින් යන්නේ මේක නම් එතනම කැරකෙනවා කියන එක තියෙනවා. පිච්චි අර ගාල්ල පැත්තේ මිනිස්සුගේ කතාවක් එහෙම කිව්වේ අර ඇප්ලිකේෂන් එක දාන්න ගිහලා නේද? ප්‍රසන් මොමන්ට් එක. එතකොට දැන් එහෙනම් මේක සම්බන්ධ කරන්ද දැන් ඉතින් එහෙම වුණාම තමයි මේ අත්තා වුණාම තමයි අන්න ලාභේ, අන්න ගිජ්ජිරෝවියට එහෙම යන්නේ. දැන් එහෙනම් ඕලට පොඩ්ඩක් පැටර්න් එකක් පේනවා. පැටර්න් එකේ මොකද්ද තියෙන්නේ? දැන් අපි මේ පැත්තේ තිබුණානේ පානාතිපාත අදත්තා දාන මුසාවාද. ආන්න ඒක දාන්න මෙතෙන්ට. කවලින්කාර ආහාරය තියෙන තැනට. ඒ කියන්නේ රෞම 1 2 3 අතීත සංස්කාර දැක්ක ගමන් අරව සුබයි කියලා ගන්න කවලින්කාර ආහාරය. කාන්තාවක් හරි පුරුෂයෙක් හරි බබෙක් හරි නේද? මලමුත්‍රා ගොඩක් එකපාරටම සුබයි කියලා ගන්න අර අතීත සංස්කාර. මොකද අපේ අර ප්‍රඥාව නැසුවා. එතකොට දැන් මෙතන වේදනාව තියෙන දැන් අන්න ග්‍රන්ථේ මතකද? බවාශ්‍රේ ලක්ෂණේ ප්‍රාර්ථනීන් ග්‍රන්ථෙන් අபிසංකාරාකාය සංකරන්තේ. අන්න ප්‍රාර්ථනේ අපි මතකද? අපි කිව්වා ආප්ප අන්න රූපේ මොකක් කර නේද? එතකොට වේදනාවට අපි ගැට ගැහෙනවා. එතකොට අபிසංකාරාකාය සංකරන්තේ කිව්වම මෙන්න මෙතෙන් චේතනාවට ටී කප් එක නේද මේ එන්නේ. එතකොට මෙතෙන්ට ආව මෙතෙන්ට දාන්න පස්වෙනි රවුම ගිද්දි ලෝභේ. පේනවද මේ වම් පැත්තේ තියෙන එක එනවා දකුණට තියෙන එකට. දකුණේ තියෙනා වූ මුසාවාද පානාතිපාතේ වහම වම් පැත්තට එනවා. දැන් ඉතින් මේක ජොයින් කරන එක නේද අපි මේ කරන්නේ. දැන් මොකද වෙන්නේ? මේක ගලයින් පස්සේ මේක කැරකෙනවා. ඕක තමයි ඔක සිද්ධ වෙන්නේ. රොටේෂන් එකක් ඔකේ ඒකේ ඇති වෙනවා මේකත් එක්ක. එතකොට මෙම රූපය වගේ මේ වේදනාව පතනවා මෙතෙන්ට ආවට පස්සේ. ඒ කියන්නේ කල්පනා කරන්න සීනවවන්නේ ඒකනේ. අර අය ඉංජිනේරුවෙක් කියලා ඇත්ත හොඳට ඉන්නේ. මමත් ඉගෙන ගත්තා නම් මටත් එයා කාලා බීලා ඉන්නවා වගේ ඒ රූපේ ඒ වේදනාව කියන එක එහෙම පතනවා. එතකොට ඉතින් 6 7 5 6 7 3ම අනාගත සංස්කාර හැටියට බලන්න. ඉතින් දැන් Tamanට පේනවා මේක මේ ජොයින් වෙලා මොකද්ද මේ වෙන්නේ කියලා අන්තිමට ගත්තාම. අර සංස්කාර පැත්තයි මෙතන තියෙන එක ආපහු රිෆ්ලෙක්ට් වෙලා එනවා මෙහැ පැත්තට. නේද? එතකොට ඒක ඇවිල්ලා අන්තිමට අත්තා කියලා අරගෙන මම මොකද්ද මේ කරගන්නේ කියන එක හොඳට කල්පනා කරන්න. එතකොට මේකේ අපි කැරකෙන්නේ මොකද්ද? මේ වේදනාව සඳහා මම කැරකේ. තේරෙනවද කියන එක? 1 2 3 එතන මේක ගත්තා. මෙතෙන්දි දැම්මා මේ කිද්දු ලෝභී එකක් තව 5 6 7 මෙතෙන්ට දැම්මා. දැම්මට පස්සේ ඉතින් මේක කැරකෙනවා. මං කියන්නේ මොකද්ද? මේ වේදනාව සඳහා මං කැරකේ. කැරකේ කැරකේ ඉතින් සංසාරේ මං ගමන් කරනවා මේ වේදනාව සඳහා. පොඩි එකක් නෙමෙයි නේද? කුණු අඹ ගෙඩියකින් පටන් ගත්ත කතාව. ඔය විදිහට හොඳට බලන්න ඒක සම්බන්ධතාවය. එතකොට ඒක ඔයගොල්ලෝ බලන්නේ අර හතෙන් පටන් ගත්ත ඒකේ නිත්‍යභාවය දැන් පේනවද? අපි මේ වැඩිය සඳහන් කරන්නේ මේක ඇඩ්වාන්ස්ෙන්ද? ඉතින් ඔයගොල්ලන්ට හිතන්නමයි තියෙන්නේ. නමුත් ගත්තාම මෙතන මේ නිත්‍යභාවයනේ හත් වෙනි රවුමදී අපි කියවන්නේ නිත්‍යභාවය. ඒකේ බලපෑමනේ මේ යන්නේ නේද? එතකොට මෙතනින් ආව නිත්‍යභාවය නේද ඊළඟට පස්වෙනි එකට ඇවිල්ලා තියෙන්නේ. හතරවෙනි ස්ලයිඩ් එකේ තියෙන සංස්කාර නිත්‍යභාවය කියන්නේ අර නිත්‍යභාවයේ බලපෑම දිගටම ඉන්න ඕනේ. ඊට පස්සේ ආපහු ආවෙනේ මොකද්ද? පානාති පාතිය කළා. අර අපි පෙන්වන්නේ අර ආනිංජ සප්පාය සූත්‍රයේ පෙර වූ මොහේ දෝෂ සහිතෝ ජීවත් වීම නේද? මේ පානාති පාතිය කියලා එහෙම පෙන්වන්නේ. එතකොට ඒ කාරණා ටික සම්බන්ධ කරලා හොඳට බලන්න ඕනේ. එතකොට 5යි 6යි 7යි බැලුවා. ඊළඟට 1යි 2යි 3යි බැලුවා. පානාති පාත අදත්තා දාන මුසාවා. ඊට පස්සේ මැද්දේදී මේ ඩයග්‍රෑම් එකත් එක්ක හොඳට සම්බන්ධ කරලා බලන්න. අර begin the feeling කියන අවස්ථාව. ඉතින් අර බවාශ්‍රේ ලක්ෂණයත් එක්ක අර ප්‍රාර්ථනින් ගන්තින් අபிසංකාරාකාය සංකරන්ති කියලා අර දකුණු පැත්තේ තිබුණා උන් 1 2 3 පානාතිපාත අදත්තා දාන මුසාවාද කබලින්කාරාහට පැත්ත දැම්මා. මේ ගිද්දි ලෝභ එහෙම දාන්න එකක් දැම්ම නම් ඇති ගිද්දි ලෝභේ දානව මනෝ සංචේතනාව. හොඳට වැටහෙනවා ධර්ම. ඉතින් මේකට මම කැරකෙනවා නේද කියන්නේ. අද ඒකයි කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි මිනිත්තු 5ක් 10ක් අරගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.